ගරු වාසදේවනානය කර්මන්තුමා
සභාපතිතුමනි
ගරු මන්තුමා ඊට ප්‍රථමයෙන් මූලාසනට ගරු ලකී ජයවර්ධන මන්තුමා පැමිණි.
ගරු මන්තුමා කතා කරන්න.
සියදිවි නසා ගැනීම අපරාධයක් නමුත් ඒ අපරාධයට දඬුවම් කරන්න බැහැ. සියදිවි නසා ගැනීමට තත් කිරීමත් අපරාධයක්. ඒ වගේම එයට දඬුවම් කළ හැකි. සියදිවි නසා ගැනීමට පෙළඹවීම ඒකත් අපරාධයක්. දැන් මේ විවාදයේ අපට අහන්න ලැබුණා පනස් ගණනක් දෙන සියදිවි නසාගෙන තියෙනවා මේ කොම්පැනිවල තැන්පතු දාන. ඒ තැන්පතු හිර වෙලා. ඒ තැන්පතු ගන්නත් බෑ පොලි ගන්නත් බෑ. තමන් අනාත වෙලා. තමන්ට බේට්ටික ගන්න බෑ. තමන්ගේ දරුවගේ මගුල කරගන්න බෑ. මේ විදියට හැම අතින්ම හිරවෙච්ච මිනිස්සු එක විසඳුමයි හොයාගන්න. ඒ තමයි සියදිවි නසා ගැනීම. මේ සියදිවි නසා ගන්න මිනිසුන්ගේ අවතාර මේ කොම්පැනිකාරීන්ටත් මේ කොම්පැනිකාලීන්ට මෙම අනුබල දීපු මහාබැංකුවටත් මහාබැංකුවේ ප්‍රධාන උදවියටත් පෙනෙන්න පටන් ගනීවී පෙනෙන්න පටන් ගනීවී. එම නැත්තන් ඉතින් අපි කාටත් එක දෙවියන්ගේ කැමැත්ත කියලා ආක බලාගන්නත් පුළුවන් වේවි. දැන් කිසිම මුදල් ඇමති කෙනෙක් මේ රට ණය උගුලක අහු වෙලා තියෙනවයි කියලා සියදිවි නසා ගන්නේ නෑ. කිසිම මුදල් ඇමති කෙනෙක් අයෝ මේ ලංකාව ණය උගුලක අහු වෙලා තියෙනවා මට බෑ මේ මුදල් පියවන්න ආයවේ කියලා සියදිවි නසා ගන්නේ නෑ. ඒ මොකද ඒවා එයාගේ මුදල් නෙමේ. ඒකේ බරක් තමන්ට නෑ. ඒ වගේ මේ කොම්පැනි මහත්තුරුන්ට එකක් ඉදිරිසිංහ ට්‍රස්ට් සහ ස්වර්ණ මහල් ආදී මූල්‍ය සමාගම්කරුවන්. අනිත් පැත්තෙන් මං කතා කරන්න ඉන්නේ අර සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් ලිමිටෙඩ් CIFL ඒ කොම්පැනයේ තැන්පත්කරුවන්. මෙන්න මේ දෙගොල්ලන්ට අදාළවයි මම මගේ කතාව කරන්න. ඒ තැන්පතුකරුවන් ගෙනුත් සැලකියයුතු පිරිසක් මේ සියදිවි නසා ගත්තු අය අතර ඉන්නවා. අනාත වූ අය ඒ වගේම තමන්ට මුණ දෙන්න බැරුව ජීවිතයට ජීවිතය විනාශ කරගන්නෙත් නැතුව එහෙත් ගෙවල් දොරවල් අතරලා පැන්ලගිය අය. මේවා සමාජ ව්‍යසනයක් බවට පත්වෙලා. මං මේ කතා කළේ උතුරු නැගෙනහිර පළාතේ. එම නැත්තන් දකුණේ ඈත ගම්මානවල ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය යටතේ ණය අරගෙන ගෙවා ගන්න බැරුව තමන්ගේ ගෙවල්වල බඩු මුට්ටු අල්ලන්නට නීතියේ වරෙන්තුවකුත් අරගෙන එනකොට ඒට මුණ දෙන්න බැරුව සියදිවි නසා ගත්තා ඇත් ඉන්නවා. උතුරු මැද පළාතේ ඉන්නවා විශාල වශයෙන්. මොකද කන්න දෙකක් තුනක් නැති වෙලා ගිය. කන්න දෙකක් තුනක් එක පැත්තකින් නැති වෙලා යනවා. ඒ හැම කන්නේ එකම ඊළඟ කන්නේ හරියාවේ කියලා ණය ගන්නවා. ඊළඟට ඒ කන්නේ අත්පාලු වෙලා ගිහිල්ලා ණය ගෙවා ගන්න බැරි වෙන. මහත්තුරු කෘෂිකර්මෙන් ඇවිල්ලා කියනවා මේ නියගේ දැන් ඉතින් බෑ වීවවන්. ඔල වට්ටකවන් ඔන්න ඔක්කෝන්ටම බීජදිල වට්ටකවන්. ඒකවට වට්ටක්කා අස්වැන්නේ එනවා ගොඩ ගොඩවල් විකුණගන්න බෑ. ආයමත් මොකක්ද උත්තරේ අර නාගෙවා ගන්නත් බෑ වට්ටක්කා ඉන්දන්න ගත්තු නාගෙවා ගන්නත් බෑ. වට්ටක්කා විකුණගන්නත් බෑ. දෙ සේදිවි නසා ගැනීම තමයි එක ලේසිම් මාර්ගයක් තියෙන්. එමනැත්තන් නායකාරු හැටියට තමන්ගේ ගෙවල් දොරවල් සින්න වෙලා අන්තිමට ඒ පලාත්වල තමන් අවමානයට ලක්වෙලා තමන් උන්හිටි තැන් නැතිවෙලා මිනිස්සුන්ට අත්වෙන ඉරණම විශාල සමාජ ව්‍යසන ප්‍රශ්නයක්. මේ සමාජ ව්‍යසන ප්‍රශ්නය ගැන ආණ්ඩුව හිතදීලා තියෙනවාද මේට කුමන වැඩපිළිවෙලක් හිතල තියෙනවද? අර ඉන්ටර්ප්‍රයිස් ලංකා කියලා වැඩපිළිවෙලක් ගැන අපට ගිය අයවැයේදී අහන්න ලැබුණ. එමගින් කිව්වා මේ ගිනි පොලි කාර්යෝ මේ නායකාක්කෝ එහෙම නැත්තං මේ මිනිස්සුන්ගෙන් තැන්පතු අරගෙන ඒ තැන්පතු වංචා කරන හොරු රැල මේ අයට උත්තරයක් තියෙනවා. එන්ටර්ප්‍රයිස් ලංකා කිව්වේ ගිය නොවැම්බරේ දෙසැම්බරේ එන්ටර්ප්‍රයිස් ලංකා එන්නේ මේ දැන් ඔන්න ඊය පෙරේද පත්තරවල තුනා එන්ටර්ප්‍රයිස් ලංකා එනවයි කිය. දැන් එන්ටර්ප්‍රයිස් ලංකා ආපුහම ඒක කියන්නේ අපයක් නැතුව නායදෙන අපයක් නැතුව නායදෙනවයි කියන එක. දැන් අපයක් නැතුව නායදෙන එක ගැන නීතිපති කාර්යාලයේ හුඟක් ලොකු සාකච්ඡාවක් යමින් තිබුණා. දැන් කොහොම හරි දැන් අපයක් නැතුව අපකරයක් නැතුව අපකරුවෙක් නැතුව නායදෙන තැනකට ඇවිත් ඉන්නවා නම් කරන්න යන කාර්ය කුමක්ද කියලා හොයලා බලලා ඒ තියෙන වටිනාකම තක්සේරු කළා ඒ අනුව මේ ණය දෙන්න පුළුවන්. එහෙම හිතලා මේ ණය දෙනවා නම් ඒකේ වටිනාකමක් තියෙනවා. නමුත් අපි තවමත් ඒ බඳු ණය දෙන්නකම් බලන් ඉන්න. මේටි ඉස්සෙල්ලා ආයවැය ලේඛනයක ඒ වගේ රන්නස් වෙන්න ආදී ණය ක්‍රම ගණනාවක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වෙනුවෙන් වෙන් කළා. මේ මිනිස්සුන්ට අපකරයක් හා අපකරුවෙක් නැතු ණය දෙන ඒවා. නමුත් ඒ එකක්වත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඇයි? ඒව ඔක්කොම නීති ප්‍රශ්නවල හිර වෙලා තිබුණා. දැන් මම අහන්නේ මේ ETI එකේ කල් පිරුණු තැන්පතුව. මේ ගන්න යනවා මම මගේ කල් පිරලා ජනවාරි මාසේ මම යනවා ගන්න. ගියාම කියනවා මහ බැංකුවෙන් කියලා තියෙනවා දෙන්න එපයි කියලා. මහ බැංකුව තහනම් කරලා තියෙනවා මගේ කල්පිරුණු තැන්පතුවේ මුදල මගේ අතර ගන්න. හේතුව මුළු ETI පද්ධතියම අර්බුදයකට ගිහිල්ලා ඒ නිසා ඇති වෙලා තියෙන නරක තත්ත්වයේ යටතේ ඔපරේෂන්ස් නවත්තලා ETI එකේ ඔපරේෂන්ස් නවත්තලා මේ ජනවාරි මාසේ. ඉතින් ඒ ඔපරේෂන්ස් නවත්තලා මේ කල්පිරුණු තැන්පතු වල හිමිකම් ඇති අය දැන් ඇයට මොකක්ද තියෙන විසඳුම? දැන් අනිත් තැන්පතු තව කල් තියෙනවනේ කල්පිරලා නෑ නෙවෙයි ඒ තැන්පතු වල. ඒ තැන්පතු ආපහු ඉල්ලනවා නම් ඒක වෙනම කාරණයක් නෙවෙයි. දැන් මේ කල්පිරුණු තැන්පතු වලට ඇයි මහ බැංකුව යටතේ තියෙන අධීක්ෂණයේ යටතේ හරි ඒවා ගෙවලා හමාර කරන්න කොච්චර මුදලක් යනවත් ඒකට මුදල් නැද්ද දරවශීලීතාවේ? එහෙමනම් ඒ අර මර්කන්ටයිල් ක්‍රෙඩිට් එකට සැරයක් මට මතකයි මම මේ පාර්ලිමේන්තුවට ආපු කාලෙම ආපු කතාවක් මහ බැංකුවෙන් දුන්නා සල්ලි මර්කන්ටයිල් ක්‍රෙඩිට් එකට මෙන්න තැන්පතුකරුවන්ට කියලා දාපන් කියලා. ඒ සල්ලි මහ බැංකුවට තවමත් ලැබිලා තියෙනවද නැද්ද කියලා මම දැනගන්න කැමතියි. මේ මෑතදිත් ආණ්ඩුවේ මුදල් මාබැංකුවේ මුදල් නැත්තම් ආණ්ඩාකාරයේ මුදල් වලින් සමහර තැන්පතුකරුවන්ට සමහර සමාගම්වල ගෙවලා තියෙනවා. ඒ විදිහට අපි ඉල්ලන්නේ මේ කල්පිරුණු තැන්පතුවල ගෙවීම් කිරීමට මාබැංකුව ඉදිරිපත් විය යුතුයි. මහා බැංකුව එක පැත්තකින් සියදිවි නසා ගැනීමට මේ මිනිස්සු පෙළඹෙව්වා. නිසි අධීක්ෂණයක් නිසි නියාමනයක් නැති නිසා බොහෝ පෙර කාලයක මේ අනතුරුදායක තත්ත්වය ගැන වාර්තා ලැබුණා රහස්‍ය වාර්තා. දෙදස් නමයිදල ලැබෙනවා. නමුත් දෙදස් දා හතෙත් ඒ ගැන කරපු දෙයක් නෑ. දෙදස් දා හතෙත් නෑ අපට කියනවා අපි දැනුම් දීම් කළා ඊට අයකට අපි විශේෂ නිවේදන ඇරිය රතු නිවේදන ඇරිය අනතුරු ඇඟ විහිම් කලා ඒ මොකක්කත් මේ මිනිස්සු අහන්නේ නෑ. මිනිස්සු ඇහුවේ නෑ. ඉතින් මේ විදිහට මහාබැංකුවකට පුළුවන්ද තමන්ගේ වගකීම පිළිබඳව මේ වගේ ඇඟ බේරගන්න. දැන් අධීක්ෂණය කරනවයි නියාමනය කරනවයි කියන්නේ මොකක්. ඒකට දීලා තියෙනවා එක්තරා විදිහක විග්‍රහයක්. මහාබැංකුව අධීක්ෂණය කරනවයි නියාමනය කරනවයි කියන්නේ තමුන්නාසේලාගේ මුදල් ආරක්ෂා කරනවා නෙවෙයි. ඒක තමයි කියල් තියෙන්නේ. තැන්පතුකරුවන්ට කියල් තියෙන්නේ තමුන්නාසේලක මුදල් ආරක්ෂා කරනවා නෙවෙයි අධීක්ෂණය කරනවයි නියාමනය කරනවයි කියන්නේ. දෙ අධීක්ෂණය කරනවයි නියාමනය කරනවයි කියන දෙයින් යම් කිසියා කාර්යකට මේ කොම්පැනි අකාලයේ බංකොලොත් වෙන අකාලේ බංකොලොත්වීම වලක්වීමට වැරදි කළමනාකරණය වැලැක්වීමට ඒ කොම්පැනිවල තැන්පතුකරුවන්ගේ මුදල් අවභාවිතය කිරීම වැලැක්වීමට අධීක්ෂණයක් නැත්තං ඒ මොනම මලීලව අධීක්ෂණයක්. මේ කොම්පැනිකාරයෝ හිතූ හිතුව හැටියට මේ මිනිස්සුන්ගේ මුදල් තැන්පතු අරගෙන හිතුව හැතුව ඇටියට ඒවා තමන්ගේ අයුතු ලාභයට හරවන්නට උන්ට ඉඩකඩක් දීලා තියෙනවනම් මොන බම්මු නියමනයක්. ඒ නිසා මම කියනවා මේ මාබැංකුව අධීක්ෂණය නියාමනය කියන එක ගැන මීට වඩා අපි පැහැදිලි තැනකට එන්නට ඕන. ඒ මුදල් මූල්‍ය සමාගම් මේ පොලි කාර්යෝනේ මේ ගොල්ලන්ට මෙච්චර නම්මු නාමයක් දියල කතා කරන්න ඕන්නේ. මුම් පොලිකාරයෝ සල්ලි විකුණන අය ඒක තමයි ලෝකයේ අද තියෙන හොඳම රස්සාව සල්ලි විකුණන එක. ඒකට තියෙනවා ඩෙට් මාකට් කියලත් එකක් ණය වෙළඳ පොළ. සල්ලි විකුණනවා සල්ලි වලට අය කරනවා. මේක මේ අද තියෙන ආර්ථික ක්‍රමයේ මූලිකාංගයක්. ඉතින් ඒකම තමයි අර සක්විති කරන්නේත්. ඒකම තමයි එක එක විදිහේ තරාතිරම්මල අය එක එක විදිහේ ස්වරූපයෙන් එතරම් ගොරහැඩි නැති ආකාරයට සමහරු තරමක් ගොරහැඩි ආකාරයට කරන්නේ එකම සූදුව. ඒ තමයි මිනිස්සුන්ගේ සල්ලි අරගෙන ඒවා තමන්ගේ සාක්කුවේ දමා ගැනීම. එහෙම නැත්නම් මට පැහැදිලි කරන්න ඔබතුමා මට පැහැදිලි කරන්න මේ කොම්පැනි බංකොලොත් මේ කොම්පැනි අසාර්ථකයි. නමුත් ඒ කොම්පැනිවල අයිතිකාරයෝ සාර්ථකයි. මේ කොම්පැනි අසාර්ථකයි මේ කොම්පැනිවල දැන් වත්කම් නැති වෙලාගින් වැඩිය ඉතුරු වෙලා තියෙන්නේ බැරකම් නැත්තම් ලැබිලිටිස්. නමුත් මේ කොම්පැනිවල අයිතිකාර මහත්තුරු කිසිම අඩුපාඩුවක් නැතුව තමන්ගේ වත්පොහොසත්කම් පවත්වාගෙන යනවා වෙනත් වෙනත් ආකාරයට වෙනත් වෙනත් තැන්වල. දැන් මේ තත්ත්වය අපි ඉස්සර අඳුනලා අදියට තියෙනවා. මේ මෑතකාලේ මේ පාලිමෙන්තුවට කියන්න බැරිුණා කොම්පැනි කෑම කිය කොම්පැනි කෑම. ඒ කියන්නේ කොම්පැනියක් හදනවා ඒ කොම්පැනියට මිනිස්සුන්ගේ මුදල් ටික එකතු කරගන්නවා. එකතු කරලා කොම්පැනියේ මුදල් තමන්ගේ ප්‍රයෝජනයට ගන්නවා කොම්පැනියේ යකාට යනවා. අන්න ගියාට පස්සේ ඇවිල්ලා මහබැංකුව වල්ගෙන් අල්ල ගන්නවා. මහබැංකුව ඇවිල්ලා වල්ගෙන් අල්ල ගන්න අල්ලගෙන බලනවා මේ තිරිසනා පුළුවන්ද කියලා ආම්බාම් කරන්න බෑ. එතකොට ඒ තිරිසනාගේ ඔළුවයි බඩයි තුනටියයි ඔක්කොම ගිහිල්ලා යන්න ඕන තරම්. මෙන්න මේ නිසා අපි මේ මහා බැංකුව මහජනයාගේ මතයක් තියෙනවා මේ මහා බැංකුවේ ඉන්න අය මේ කොම්පැනි කාර්යොත් එක්ක එකතු වෙලා තමයි මේ ජාව අරම කරන්නේ මහජනයාගේ මුදල් මේ විදිහට මංකොල්ල ගන්න බැහැරගන්නේ මහා බැංකුවේ අයයි කොම්පැනි කාර්යය එකතු වෙලා දැන් මේ කොම්පැනි මිනිසුන්ගේ සල්ලි එකතු කරලා අරගෙන ව්‍යාපාර කරනවා ඒ ව්‍යාපාර කරන්නේම තමන්ගේ අත යටින් ලාභේ එන හැටියට ඒ ගනුදෙනුවේ මතුපිටින් අලාභයි අසාර්ථකයි ඒ ගනුදෙනුව අරගෙන බැලුවාම වටිනාකම අඩුයි
ගමතුමා
අත යටින් ගාන වැඩි
ඔබතුමාගේ කාලය අවසන්යි
මච්චරල කතා කරේ
ඔව්
ඔව් මහා බැංකුව කියන එක හැමදාම එකක් දෙකක් නෙමෙයි. It is a continuing phenomenon. මහා බැංකුව කියන්නේ හැමදාම එකක්. ඒ කියන්නේ එකට නිලධාරීන් හදේනවා, හෙට යනවා. තවත් කට්ටිය අලුතෙන් එනවා, එයා ඊට පස්සෙන් ද යනවා. ඒ නිසා there is no difference.
කර්මන්තමනේ ඔබතුමාට විනාඩි 8ක් එකතු කරලා දෙනවා.
ඒක තමයි. තව විනාඩි 8ක් තියෙනවා. මම්මගේ කතාව විනාඩි 8ට මම CIFL ගැනයි ETI දෙක ගැනයි තමයි කතා කරන්න යන්නේ. මේ CIFL Association එක නොයෙකුත් විදිහේ යෝජනා ඉදිරිපත් කළා. CIFL Depositors Association එක. ඒ මගින් ඒගොල්ලෝ කිව්වා මෙන්න ඉන්නවා මේකට දාන්න මිනිහෙක් ආයෝජකෙක්. එම්නියව බාර ගන්න. මේ සාකච්ඡා ඒගොල්ලෝ කළා. කළා අන්තිමට ගිහිල්ලා බාර දුන්නා. අන්තිමට මොකද වුනේ? CIFL එක බුන්වත් ටිකක් දෙන්න එපා නම්බුකාර නමක් බුන්වත් නෑ බෑන්ක්‍රප්ට් ඒ කියන්නේ බංකොලොත් භාවයට පත් වූ බවට ප්‍රකාශ කළා ඒ ආවර කරන්න පටන් ගත්තා දැන් ආවර කරපුවාම මොකද්ද වෙන්නේ මේ මිනිස්සුන්ට මේගොල්ලන්ට කියලා තියෙනවා අපි දෙනවා එක්කෙනෙකුට 6 ලක්ෂ ගන්න අපි දෙනවා 6 ලක්ෂ ගන්න එතකොට ඒගොල්ලන් තැන්පත්කරුවෝ 160ක් කවර් වෙනවා. ඒක වැරදියි කියලා මේ සංගමේ උදවිය ලියුම් දීලා තියෙනවා. මම කැමතියි මේ ලියුම් සභාගත කරන්න. මේවා මේ හන්සාඩ් එකට ඇතුල් කරන්න. ඔබතුමා වෙනුවෙන් කරුණාවෙන් අපිට ඉඩ දෙන්නේ කියලා මා ඉල්ලා හිටිනවා. මේක 2018 ජනවාරි 2 වෙනිදා. මේ මෑත කාලේ. ඉතින් ඒ ලියමන ලියලා තියෙන්නේ විජය ගුණවර්ධන මේ සංගමේ සභාපතිවරයා දැන් ETI එකේ කිසිම බලයක් නැතුව තැන්පතු අරගෙන තියෙනවා ස්වර්ණවාහි ජුවෙලර්ස්ට ඒක නීති විරෝධී දොර තමුනාසේලා කියලා තියෙනවා තමුනාසේලාගේ පත්තර දැන්වීම වල අපි උන්ට දඬුවම් කරනවා. උන් බෙල්ලෙන් අල්ලලා ගේනවා. දැන් කවුද බෙල්ලෙන් අල්ලලා ගෙනලා තියෙන්නේ? දඬුවම් කරලා තියෙන්නේ. මේ මං අහන්නේ ETI එකේ අය. ස්වර්ණ මහල් කට්ටිය නීති විරෝධීව තැන්පතු වරන් තියෙනවා. තැන්පතු ගන්න බලයක් නැතුව තියෙද්දි. මොනවද ඒගොල්ලන්ව අල්ලගෙන ඇවිල්ලා කරපු ඒ දඬුවම් මොනවද? ඒගොල්ලන්ට කළේ මොනවද? ඉන්ට්‍රස්ට් එකේ නඩු දාපු එකක් ගැන කියනවා. ඒකෙන් ඔක්කොම වහගන්න බෑනේ. ඒවට හොන් දේශපාලන හේතු තිබුණ නිසා ඒවා වෙලා තියෙනවා දේශපාලන ඇතුව වේවා නැතුව වේවා ඒවා වෙන එක තමයි හොඳ ඉතින් ඒ නිසා මම මේ නියාමනය අධීක්ෂණය යටතේ ETI එකේ CIFL එකේ මේ වෙච්ච විධිපිළිවෙත ඉතාමත්ම කනගාටුදායකයි ඇත්තටම මේ CIFL එක මේ විදිහට ආවර කිරීමෙන් පසුව කෝ වත්කම් විකුණන් ඒ වත්කම් වලින් කොටක් ණය ඔබතුමා දන්නවද CIFL එකෙන් එක කොටහක් දාලා තියෙන්නේ නිවාස ව්‍යාපෘතියකට ඒ නිවාස ව්‍යාපෘති හදලා තියෙන්නේ UDA එකත් එක්කලා දැන් ඒ වට අය වෙන්න තියෙන මුදල් තමයි ප්‍රධානම තියෙන්නේ මේකේ වත්කම් හැටියට ඉතින් මේ මිනිස්සුන්ට ඒ වත්කම් වලින් ලැබෙනා වූ පංගුව පමණක් නම් ලැබෙන්නේ ඒ මිනිසුන්ගේ සාපය මේ සියලු වගකීම් දැරිය යුතු පුද්ගලයින්ට එල්ල වෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ මිනිස්සු හුල්ලමින් යන්නේ. ඒ මිනිස්සුන්ගේ පිට වෙන සුසුම්. ඒ මිනිස්සුන්ගේ సంతානය තුලින් ගිනිගෙන ඇවිලෙන ඒ වේදනාවේ ඒ සාපය මේ සියලු දෙනාටම ඒ ගැන කටයුතු කරපු මේ ගැන වගකිව යුතු සියලු දෙනාටම මම එතරම්ම ඔය මේ ගුප්ත විද්‍යාව විශ්වාස කරන කෙනෙක් නෙමෙයි මම හිතන්නේ භෞතික වශයෙන් තමයි මේ සාපය වදින්නේ භෞතික වශයෙන්ම මේ අපරාධයට මුල් වූ පුද්ගලයින්ට මේ ගැන වග උත්තර කියන්න වෙන දවසක් එයි වග උත්තර කියන්න වෙන දවසේ හර්ෂාස්ත්‍රීල මහත්තයා මාගව තියනවා ඒ පත්තරේ මේ CIFL කට්ටිය හම් වුණා එතුමා ඇමති වෙන්න ඉස්සෙල්ල එතුමාලගේ ආණ්ඩුව පිටවන්න ඉස්සෙල්ල අපේ මිත්‍ර වජිර ඇමතිතුමා මෙතෙන්ට ආපු එක නිසා මගේ පාළුව ගියා බොහොම ස්තුතියි හර්ෂාස්ත්‍රීල ඇමතිතුමා කිව්වා අපි ආවට පස්සේ බලන්න කරන වැඩේ තමුන් ආසෙලා කාටවත් අඩුපාඩුවක් නොවෙන්න ඔය මුදල් ඔක්කොම මම ලබා දෙනවා මම අරයත් එක්ක කතා කරලා තියෙනවා මෙයත් එක්ක කතා කරලා තියෙනවා මම ඒ කොම එක්ක කතා කරලා තියෙන්නේ මේක මම ලබා දෙන්න ලෑස්ති ඡන්ද ටික ලැබුණා නමුත් මුදල් නම් මිනිස්සුන්ට ලැබුණේ නැහැ ඡන්ද ලැබුණා මං හිතුවා මේක දෙයි කියලා වාදයටවත් මේක කියන්න පුළුවන් ඒකෝර අපේ ජනාධිපතිතුමාගේ තිබුණා ප්‍රකාශයක් මේ මේකට ඉස්සෙල්ලා ජනාධිපති ඡන්දෙට ඉස්සෙල්ලා කියලා තියෙනවා මේ গোল্ডන් කී වගේ ඒවායින් මේ වෙච්ච විශාල පැහැර ගැනීම සැලකීමට ගත් කල මම කොමිසමක් පත් කරනවා සියලුම මූල්‍ය සමාගම්වල මේ සාපරාදී ක්‍රියාපිදිවෙත ගැන විමර්ශනයක් කරන්න ඒ කොමිසම තවමත් පත් කළා නැහැ මම ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා ප්‍රමාද වී නමුත් ඒ කොමිසම වහාම පත් කරන්න ඇත්ත තමයි බැඳුම් කර කොමිසම ඊට වඩා හදිස්සි වුණා ඒ ගැන සැකයක් නැහැ දැන් මේ මිනිස්සු කියන්නේ මොකද්ද ගුරා හිටගෙන සුළුදිය බානකොට ගෝලයෝ දුවදුවා සුළුදිය බාති ඒ කියන්නේ මොකද්ද කියලා ඔබතුමා දන්නවා කවුද ගුරා
කාලේ අවසානයි
ගුරා තමයි මහා බැංකුව මහා බැංකුවේ අධිපතියම මහා බැංකුවේ මුදල් වලට බෑනත් එක්ක එකතු වෙලා කෙලියනම් අගමැතිගේ උදව්වෙන් එහෙනම් ඉතින් මේ කම්පැනි ගැන කවර කතාද මෙසේ කියමින් මානියන්නේ
ස්තුතියි ගරු අජිත් මානප්පර මන්තුමා ඔබතුමාට විනාඩි 8ක් තිබෙනවා
ඔව් ගරු මූලාසනේරුවේ මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකාවේ බැංකු නොවන ආයතන මම හිතන්නේ 1940 ඉඳන් තත්වලයා පෙර ඉඳන් වගේ තමයි මේ මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවේ තිබ්බේ නමුත් දශක ගණනාවක් අනතුරුම මේවා නියාමනයක් සිදු වුණේ නැහැ පවුල් පවුල් කම්පැනි විදිහට පවුල් ව්‍යාපාර විදිහට තමයි මේවා ඉතිහාසයේ තිබ්බේ පස්සේ 1979 අංක 27 දරන පනතෙන් තමයි මේක නියාමනයක් කිරීමක් පටන් ගත්තේ එතකොට තමයි මේ පවුල් ආයතන පොදු සමාගම් බවට පරිවර්තනය වුණේ ඒ වගේම ඒගොල්ල තියෙන ප්‍රශ්න දිහා දැකලා ඒ පනත ආපහු වෙනස් වුණා 1988 අංක 18 දරන මුදල් සමාගම් පනත ඇති වුණා අර 79 පනත දින අඩුපාඩු දිහා දැකලා මේ වගේ හොර වංචා සිද්ධ වීම අත්දැකීම් එක්කව කරගෙන ඒ වගේම පහුගිය දවස්වල අපි දැක්කා විශාල මූල්‍ය ආයතන කඩා වැටෙනවා එතකොට 2011 දී මේව ගැන හිතලා මේවල තියෙන අඩුපාඩු ගැන හිතලා 2011 දී ආපහු පනත අලුත් පනතක් සංශෝධනය වුණා ඒ අංක 42 පනත 2011 කියලා ඒක තුල තමයි අද ලියාපදිංචිය නියාමනය අධීක්ෂණය කිරීම මේ හැම දෙයක්ම වර්තමානයේ සිදු වෙලා තියෙන්නේ ඉතින් ඒ නමුත් අපි දන්නවා අද වර්තමාන දිහා දැක්කහම ඒක දැන් රට මූල්‍ය අර්බුදයකට වැටලා නැහැ රට මූල්‍ය අර්බුදයකට වැටුණා නම් බැංකු ගණනාවක් වැහෙන්න ඕනේ එකපාර නමුත් මේ තියෙන ආයතන මූල්‍ය අර්බුදයට වැටෙන එක ඒකට විවිධ හේතුන් තියෙනවා එක එක ආයතනයේ මූල්‍ය අර්බුදයට වැටෙන එක නමුත් සමහරට මූල්‍ය අර්බුදයකට එක ආයතනයක් වැටුනහම ඒකට ජාලගත වෙච්ච තවත් ආයතන වලට නවස්තා අපි දැකලා තියෙනවා කොහොම වුණත් මම හිතනවා අද ගරු මුදල් ඇමතිතුමා මංගල සමරිම ඇමතිතුමා ප්‍රතිඥාවක් දුන්නා වහාම මේ පනත අලුත් කරලා මේ තියෙන අත්දැකීම් තුලින් ආපහු මෙහෙම නොවෙන්න පුළුවන් විදිහට ශක්තිමත් පනතක් නිර්මාණය කරනවා කියන ප්‍රතිඥාව අද මංගල සමරවීර කරු ඇමතිතුමා ලබා දුන්නා ඒක මම හිතන අපිට ඔක්කොම සතුටු වෙන්න පුළුවන් කරුණක් මොකද අපි කවුරුත් පිළිගන්නා මේ මූල්‍ය ආයතන වලින් ජනතාව අමාරුවෙන් එකතුවරකතු සල්ලි සමට සැඳෑ සමය හොඳින් ගෙවන්න තරුණ කාලේ දුක් මහන්සිලා එකතු කරපු සල්ලි තමයි මේ විනාශ කරන්නේ නැත්නම් තව කෙනෙක්ගේ ගොඩකට එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ සඳහා වැටබඳින එක අවශ්‍ය වෙනවා. මොකද අපි දන්නවා අපේ රටේ මහා මංකොල්ල කරන අපරාධකාරයෝ පවා අධිකරණයේ ඉස්සරහට ගිහිල්ලා රට බේරගත්ත වීරවරයෝ වගේ තමයි රඟපාන්නේ. මොකද මේ නීතිය ඒ තරම් දුර්වලයි. ඒ නීතිය දුර්වලකම ප්‍රයෝජනට අරගෙන ඔය පහුගිය කාලේ හිටපු මංකොල්ලකාරයෝ විවිධ රටේ සල්ලි ජනතාවේ සල්ලි හොලාකාපු දේශපාලඥයෝ අපි දකිනවා අධිකරණයේ ඉස්සරහට ගිහලා කොහොමද හැසිරෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ මූල්‍ය සමාගම් වල ඉන්න හොරකම් කරපු කට්ටියත් මේ මූල්‍ය සමාගම් වංචාකාරොත් හැසිරෙන්නේ ඒ විදිහට තමයි. අර වාසුදේව නානකර ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ ඒගොල්ලන් කඩාවැටලා නැහැ. ඒගොල්ලෝ හරි ශක්තිමත්. හොරු මේ රටේ ශක්තිමත්. ඇයි මේ හොරු ශක්තිමත් වෙලා තියෙන්නේ? මේ රටේ තියෙන නීතිය මකුරුදැලක් වෙලා තියෙනවා. ඒකේ අහිංසක දුප්පත් මිනිස්සු විතරයි මේ නීතිය රැහැන්ට අහුවෙන්නේ. ලොකු මිනිස්සු අහුවෙන්නේ නැහැ. ඒ හින්දා මම ගරු මුදල් ඇමතිතුමාට විශේෂයෙන්ම මට වෙලාම අධි ගරු මන්ත්‍රීතුමා නෑ ඔව් ඔව් මේ නෑ ඔක්කොම කියන්නේ මේ නීතිය තියෙන ප්‍රශ්නයක් තියෙනවා අපි දකිනවා. ඒ හින්දා මම විශේෂයෙන්ම කියනවා ගරු මංගල සමරුවේ ඇමතිතුමා අද ප්‍රතිඥාවක් දුන්න මේ සභාවට ඉතා ඉක්මනින් ශක්තිමත් නීති නිර්මාණය කරන මේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ අඳෝනා තුලින්වත් අඩු ගානේ නීතිය නිර්මාණය වෙන්න ඕනි කියන එක අපි විශේෂයෙන් සඳහන් කරනවා. මේ රටේ මූල්‍ය සමාගම් ඒ වගේම මේ මාතෘකාවට පොඩ්ඩක් ඔබට කියලා බැලුවත් අද මේ වගේ මහා ව්‍යාපාර රටේ මූල්‍ය ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේ ව්‍යාපාරවල තියෙන වංචාව නීතියේ තියෙන දුර්වලකම හින්දා මේ රින්ගනවා වගේම ගම්වලට ගිහිල්ලා අහිංසක කාන්තාව රවට්ටලා අහිංසක කාන්තාව රට ශුද්ධ මූල්‍ය සමාගම් ගිහිල්ලා උතුර විතරක් නෙමෙයි මුළු රටේම අද රැකියාවක් නොකරන ගෙදර තනියම ගත කරන පවුලේ බර කරට අරගෙන ඉන්න ඒ කාන්තාවන් පවුලේ ක්‍රියාකාරීත්වය හදන කාන්තාවන් තමුන්ගේ සැමියාටත් හොරා ණය අරගත්තු අවස්ථාවු තියෙනවා. සැමියාට කියන්න විදියක් නැහැ. එක්කෝ සිවිදි විනාශා ගැනීම විතරයි ඒකේ උත්තරේ තියෙන්නේ. මගෙන් මෙන්න මේ ව්‍යසනයෙන් අපි රට බේර ගන්න ඕනේ. එදා කුඩු ජාවාරම් වලින් රටේ ඉන්න තරුණයෝ කුඩු ජාවාරම් කරුවන් තුලින් රටේ ඉන්න තරුණයෝ අද විනාශ වෙලා යනවා වගේම ඒ ව්‍යසනයෙන් රට බේර ගන්න හදනවා වගේම විශේෂයෙන්ම අද මේ ශුද්ධ මූල්‍ය සමාගම් වලින් ගමේ අර රැකියාවක් නොකරන ගෙදර ඉන්න කාන්තාවව ගිහිලා රවට්ටගෙන මුළු පවුල් ජීවිතේම අවුල් කරන විනාශ කරන ක්‍රියාදාමයක් අපි නවත්තන්න මේ අවශ්‍යයි කාලින ප්‍රශ්නයක් කියන එක මම හිතන්නේ අපි හැමෝම දන්නවා. ඒ සඳහා ශක්තිමත් නීති නිර්මාණය කරන්න ඕනේ. මොකද අපි දන්නවා අද බලපත්‍රලාභී මූල්‍ය සමාගම් බලපත්‍රලාභීව 44ක් තියෙනවා. ඒවෙන් තැන්පතු තියෙනවා බිලියන 692ක්. ඒ කියන්නේ කෝටි 69200ක් ජනතාවගේ තැන්පතු තියෙනවා බලපත්‍ර ගත්තු මූල්‍ය සමාගම් වල. ඒ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ. සමහරවිට මේ ජනතාව මේ සමාගම් වලට ඇදී ගියේ ඇයි? පොඩි පොලියක් වැඩියෙන් දෙනවා කියන 1/2ක් වැඩි කියලා කියනවා. ඒ වැඩි කියනකොට ඒක හොයාගෙන යන මේක අපිත් ඇටි. අපි කවුරුත් වැඩියෙන් හම්බ වෙනවා නම් එතෙන්ට ඇදෙනවා. හැබැයි රජයේ මහ බැංකුවේ වගකීමක් තියෙනවා. මේ ප්‍රකාශ කරන දේවල් වගකීමෙන් ගන්න. මොකද මූල්‍ය සමාගමක් කඩාවැටෙන්නේ එක දවසේ නෙමෙයි. එක අවුරුද්දක් තුල නෙමෙයි මූල්‍ය සමාගමක් කඩාවැටෙන්නේ. අවුරුදු ගානක ගලා යාමක් තියෙනවා. ඒක දකිනවා. මහ බැංකුව මේක දකිනවා. මේක අධීක්ෂණය කිරීම සඳහා වෙනම ආයතනයක් මහ බැංකුව තුල පිහිටවල තියෙනවා. එහෙනම් මේවා අධීක්ෂණය කරලා මේ රටේ අහිංසක ජනතාව යමක් දන්නේ නැති වැඩියෙන් කීයක් හරි ගන්න හිතාගෙන ඉන්න තමුගේ සැඳෑ සමය හොඳින් ගත කරන්න හිතාගෙන සිහිනමාවු මේ ජනතාව ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක් කියන එක විශේෂයෙන්ම කියන්න තියෙනවා. ගරු මූලාසනයේ උඩ මන්ත්‍රීතුමනේ මේ මූල්‍ය සමාගම් කඩාවැටීම ආරම්භ වුණේ අද ඊයේ නෙමෙයි. 1980 දශකේ ඉඳන්ම මේව කඩාගෙන වැටුණා. එක එක වෙලාවට එක එක ආයතන කඩාගෙන වැටිච්ච අවස්ථා තියෙනවා. 1980ට 89 කාලේ පැවති මූල්‍ය අර්බුදෙන් ඒ සමාගම් වල අර්බුදෙන් සමාගම් 13ක් 88 89 කාලේ කඩා වැටලා තියෙනවා. ඒවට අපි දැක්කා විශේෂයෙන්ම ඒ බලපෑම් අවම කිරීමට එදා මහ බැංකුව ඒ අයගේ මූල්‍ය ප්‍රතිමූල්‍ය පහසුකම් ලබා දුන්නා. ලබා දීලා යම් මට්ටමකට ඒවා ගන්න පුළුවන් වුණා. ඒකෙන් 19ක් ඈවර කළා. තව 4න් තව 2ක් ඈවර කරා. තවත් මංගල ඈවර කරමින් පවතිනවා. ඒ වගේම තව 2ක් අලුත් කම්පැනි දෙකකට බාර දීලා අලුත් ආයෝජකයන්ට බාර දීලා අද හොඳ තත්ත්වයක කරගෙන යනවා. දැන් ගත්තොත් එහෙම the finance guarantee company එක වගේ දේවල් පාන්දර ෆිනෑන්ස් වගේ දේවල් ඒව කඩාගෙන යන මේ අද විනායෝජකයන් ලබා දීලා කොහොමද තත් වෙනවා. මොකද මේ වගේ නියාමනයක් මහා බැංකුව කරපු අවස්ථා ඕනතරම් තියෙනවා. දැන් 2002 දී මූල්‍ය අර්බුදයට ලක් වුණා ප්‍රමුඛ බැංකුව. ඒ තැන්පතුගේ මුදල් ගෙවීම මහා බැංකුවේ මැදිහත් වීමෙන් සිදු වුණා. ඒ වගේම ගෝල්ඩන් ක්‍රෙඩිට් සමාගම මොනවත් කළේ නැහැ කියලා කිව්ව හර්ෂ සිරිලැමතුම ඇවිල්ලා. නමුත් අපි යම් දෙයක් කළා 141ක් දක්වා කොටස් ගෙවන්න ලෑස්ති කරා. ඒක සම මම දන්නවා තාම කොටස් 41ම ගෙවිලා නැහැ. ඒ ගෙවීම කරලා නැහැ. ඊට පස්සේ ඉතුරු ටික ඒ වත්කම් විකුණලා තියෙන මුදල් වලින් අර මහ බැංකුව ඊළඟ කරපු සල්ලි ටික කවර් කරගෙන ඉතුරු ටික දෙන්න කටයුතු කරනවා. මම කියන්නේ මේවා කඩිනමින් සිද්ධ වෙන්න ඕනේ. ඒ හින්දා ඒක මහ බැංකුව ගත්තු ක්‍රියාමාර්ග තියෙනවා. හැබැයි මේ මහ බැංකුව ගත්තු ක්‍රියාමාර්ග කඩිනම් නොවීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද මහ බැංකුවට බලයක් තියෙනවා. මේ 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 නිසා මම හිතන්නේ රටේ ජනතාවට දැන් දැන් 36,000ද කොහෙද මම හිතන්නේ තැන්පත් කරුවෝ ඉන්නවා ETI ෆිනෑන්ස් සමාගමට. මේ රටේ විශාල පිරිසක්ගේ දුක් කඳෝනාව අස්සේ අපිට රජයක් වශයෙන් බැංකුව මහා බැංකුව වශයෙන් අපිට කටයුතු කරන්න දෙනවා. නමුත් මේක මම කියන්නේ මේක මේ රජයේ වෙච්ච දෙයක් නෙමෙයි. මේක ගිය රජයේත් වුණා. ඊට ඉස්සෙල්ලත් වුණා. හැබැයි අපේ නීතිය ශක්තිමත් නැති නිසා තමයි අද අපිට මේක තියෙන්නේ. හින්දා මම විශේෂයෙන් කියනවා යහපාලන රජයක් වටේ අපි විශාල කටයුතු කොටසක් කරලා තිනවා. තොරතුරු දැනගීම 50ක් වගේ 50ක් තියෙනවා. අද ඒවල කටයුතු දැන් ජනතාවට කලින් දැනගැනීමේ හැකියාව තියෙනවා. තොරතුරු දැනගැනීම 50ක් වගේ. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ශක්තිමත් වැඩකරන ස්වාධීන කොමිෂන් සභා හදලා තිනවා. මේ වාතාවරණය තුළ මේ එදානම් දේශපාලන බලපෑම් තියෙනවා කියන්න පුළුවන් යම් කම්පැනියක් වැඩි කියලා යනකොට ඒක වහගෙන යන්න. අද එහෙම වහගෙන යන්න බෑ. ඒ තරම් මේ රජයේ ජනතාවට විවෘත කරලා තිනවා හැම දෙයක්ම. එහෙමනම් ඒ තුල මහ බැංකුව මීට වඩා ශක්තිමත්ව ක්‍රියාත් කිරීම විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා. අපි දන්නවා මේ සඳහා දැන් ගරු මුදල් ඇමතුමා විශාල ව්‍යාපාරات කරලා තියෙනවා. පුළුවන් දේවල් කරලා තියෙනවා. මොකද 2010 වගේ වෙනකොට මේ රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වලා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය හඳුන්වලා දුන්නා. ඒක තැන්පත් කරනකොට ඒක ගෙවන්න තිබේ ලක්ෂ 3යි. අද 2018 දී මේක ලක්ෂ 6 දක්වා වැඩි කළා. ඒතර මුදල් ඇමතුමා ඇවිදිලා මේවා ගැන කරුණු හොයලා යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුදල් ඇමතුමා මැදිහත් වෙලා මහා බැංකුව තුල විශේෂ ආයතනයක් හොයලා තිනා මේ වගේ දේවල් මේ කඩාවැටෙන දේවල් වලට උත්තර හොයන්න විශේෂ ආයතනයක් හදලා තිනා මේ වගේ වැඩපිළිවෙල් කරලා තිනවා. හැබැයි මේක මදි. මීට වඩා ශක්තිමත් වෙන්න ඕනේ. අර අස්සය ගියාට පස්සේ ඉස්තාලේ වහලා තේරුමක් නැහැ. අපිට මේක කලින් දැනගන්න පුළුවන් දෙයක් එකපාරට කඩාවැටෙන්නේ නැහැ. ඒ සඳහා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අපි දැක්කා මූල්‍ය අරුමුදල් ලක්කුව
මූල්‍ය කර මන්තුමා කාලය අවසන්යි.
ඔව් විශේෂයෙන්ම එනම් මම විශේෂයෙන්ම කියනවා අපිට මේක ලොකු ව්‍යසනයක්. මේක විශාල මූල්‍ය ආයතනේ කඩා වැටෙනවා නෙමෙයි කඩා වටනවා. කඩා වැටෙනවා නෙමෙයි ඒක කඩා වටනවා. අර කිව්වා වගේ අයිතිකාරයා බොහොම සතුටෙන් ඉන්නවා. නමුත් තැම්පත් කරුවා තමයි අතරන වෙලා තියෙන්නේ. මේක අපි මෙතෙක් මේක සිද්ධ වුණා. දැන්වත් වර්තමාන යහපාලන රජය තුල අපි මේකට කඩිනම් ක්‍රියාමාර්ග අරගෙන ඉදිරියටවත් මේ වගේ දේවල් නොවෙන්න නීති පද්ධතියක් නිර්මාණය කරන්නත් ඒ වගේම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මුදල් ඇමතුමාට ඉතාමත්ම කඩිනමින් මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන නව නීති සංග්‍රහයක් ගෙනල්ලා නව අනපනත් ගෙනල්ලා මේ හොරකම් කරන්න හිතෙන්නේ නැති විදිහට දැඩි දඬුවම් පමුණුවන්න පුළුවන් දැඩි ක්‍රියාමාර්ග පුළුවන් නීති නිර්මාණය කරනවා කියන එකට ස්තුතිවන්ත වෙමින් ඉගෙනත් විශාල බලාපොරොත්තුවක් තියමින් මම නිහඬව ඔබ ස්තුතියි
හොන්ඩබල් ඩොක්ටර් රමේෂ් පතිරණ.
ගරු උලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ETI මූල්‍ය සමාගම ඇතුළු මූල්‍ය සමාගම් පිළිබඳ අර්බුදයක් වර්තමාන ආර්ථික ශේෂ්ත්‍රය පිළිබඳවත් සාකච්ඡා වෙන මොහොතේදී වචන කීපයක් ඒ පිළිබඳව ප්‍රකාශ කරන්න සතුටුයි. ETI සමාගම පිළිබඳවත් අනිකුත් අර්බුදයට ලක් වෙලා තියෙන මූල්‍ය සමාගම් සියල්ල පිළිබඳවත් කතා කිරීමේදී සියලුම කතික මහතුරු පෙන්වා දුන් ප්‍රධාන කාරණේ තමයි ලංකාවේ මේ මූල්‍ය පරිපාලනය සහ ශුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය පිළිබඳව මහ බැංකුවෙන් මීට වඩා විශාල කාර්යභාරයක් නියාමනය අතින් සිද්ධ වෙන්නට ඕනේ කියන කාරණය සෑම කෙනෙක්ම ප්‍රකාශ කළා. මම හිතනවා මේ කරුණු කාරණා පසුගිය මීට පෙර කතා කර කතික මහතුරු සඳහන් කළා වගේ අපේ ආණ්ඩුව තියෙන කාලෙදිත් යම් මූල්‍ය සමාගමක් අර්බුදයට පත්වෙච්ච බව අපිට මතකයි. හැබැයි ඊට පසුව මේ වර්තමාන කාලෙදි දැන් මූල්‍ය සමාගම් කිහිපයක් අර්බුදයට ලක් වෙමින් තිබෙනවා. මේ හරහා ගනුදෙනුකරුවන් අති විශාල ප්‍රමාණයක් විශාල අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. රජයක් හැටියට මහජන නියෝජිතයන් හැටියට අපිට යුතුකමක් තිබෙනවා මේ සම්බන්ධයෙන් නීති හැකිතාක් එක්මනින් ප්‍රතිපාදන සම්පාදනය කළා. මේ ගනුදෙනු කරුවන්ගේ ආරක්ෂාව මීට ඉදිරියටවත් මෙවැනි කරුණු නොවන මට්ටමට ආරක්ෂා කර ගැනීමට අපිට යුතුයකමක් තිබෙනවා. දැන් මේ ETI ආයතනය පිළිබඳව ගනුදෙනු කරුවන් 35,000කට වඩා වැඩි ප්‍රමාණයක් මුදල් තැන්පත් කරලා ඉතාම අසරණභාවයට පත් වෙලා අපිට පේනවා රූපවාහිනියෙන් දිනපතා ඔවුන්ගේ දුක් කඳවනවා. තමුන්ගේ ජීවිත කාලෙම ඉතිරි කරගත්තු මුදල් මේ මූල්‍ය ආයතනයක තැන්පත් කරලා මාස 3ක් යනකොට මූල්‍ය ආයතනය අර්බුදයට ලක් වෙලයි කියලා කරුණ ඇහුවට පස්සේ හදවත් රෝග වැළඳුණු කී දෙනෙක් පසුගිය කාලේ අපි දැක්කද? එනිසා ඉතාම කනගාටුදායක තත්වයක්. පසුගිය කාලේ අර්බුදයට ලක් වෙච්ච ගෝල්ඩන් කී ආයතනයේ රුපියල් බිලියන 25ක වත්කම් පිළිබඳව තමයි කතා කරේ. හැබැයි මේ වන විට ETI ආයතනය රුපියල් බිලියන 35කට වඩා වැඩි දැවැන්ත ප්‍රමාණයක ගැටලුවකට මැදි වෙලා තිබෙනවා. මෙහිදී මතුවෙන කාරණය තමයි මේ ආයතනය රුපියල් බිලියන 35ක තැන්පත් ලබාගෙන තිබෙනවා තැන්පත් කරුවන්ගෙන්. එයින් ඔවුන් සතුව තිබෙන වත්කම් ප්‍රමාණය බිලියන 10ක් පමණ සහ ඔවුන් ණය දීලා තියෙනවා තවත් බිලියන 5ක් පමණ. එතකොට ඉතුරු රුපියල් බිලියන 20ක ප්‍රමාණය ලංකාවේ නැතිනම් තැන්පත්වල නැතිනම් දේපළවල නැතිනම් කවරාකාරයෙන් රටෙන් බැහැර කරාද කියන කාරණේ බොහොම පැහැදිලිව මතුවෙනවා. එහිදී මහ බැංකුව අධීක්ෂණය කරා නම් මේ ආයතනයේ සතුව තිබිය යුතු තැන්පත් වන්දි ප්‍රමාණය යම් පමණකට ආරක්ෂා කර ගැනීමේ වගකීමක් මහ බැංකුව සතුව තිබෙන්නට තිබුණා. හැබැයි මේ නියාමන කාර්යභාරය මහ බැංකුව පැත්තෙන් සිදු වුණේ නැති බව තමයි බොහොම පැහැදිලිව පෙනෙන්නට තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා දැන් බොහොම පැහැදිලිව මේ තැන්පත් කරුවන්ට මේ වතාවේදී 10%ක මුල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. හැබැයි ඒක කෙසේවත් සෑහීමකට පත් වෙන පුළුවන් ප්‍රමාණයක් නෙවෙයි. ඒ නිසා මේ තැන්පත් කරුවන්ගේ මේ දුක් දෝමනස්යන්ට අහුම්කම් දීලා මීට වඩා සාධාරණ වන්දි ගෙවීමේ ක්‍රමයක් සකස් කිරීමේ යුතුයකම සහ වගකීම මේ ආණ්ඩුවට පවතිනවා. මේ මූල්‍ය අර්බුදය ලංකාව පුරා පැතිර යනකොට අපි දන්නවා මේ සමාගම විතරක් නෙවෙයි ලංකාවේ ආයතන රාශියක් මේ වෙන විට ලංකා විවිධ ස්ථානවල විවිධ දිස්ත්‍රික්කවල මේ අර්බුදයට දැන් මැදි වෙලා කඩාවැටීමට ලක් වෙලා තිබෙනවා. එක පැත්තකින් ලංකාවේ ආර්ථික අපගමනය, ලංකාවේ ව්‍යාපාර කරගෙන යාමේ අපහසුව, ලංකාවේ ආයෝජන අඩුකම ඇතුළු කරුණු කාරණා නිසා මේ මූල්‍ය ක්ෂේත්‍රයේ අර්බුදයත් එක්ක මේ තත්ත්වයේ ඔඩුදුවන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අපි දැක්කා මේ මීට කලිනුත් සභාවේ සඳහන් කළා මම නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදු විවිධ සේවා සමූපකාර සමිතියට ග්‍රාමීය බැංකුව මේ වගේම අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. අද ETI සමාගම කොළඹ තියෙන සමාගමක් හැටියට විශාල ප්‍රචාරක යාන්ත්‍රණයක් කරා මේ රූපවාහිනියෙන් පෙන්නලා මේ දුක් ගැනවිල රටම දැනගත්තට ගම් මට්ටමේදී දිස්ත්‍රික්ක මට්ටමේදී මෙවැනි ආයතන අර්බුදයට ලක් වෙච්ච මූල්‍ය ආයතන රාශියක් තිබෙනවා. මේ හබරාදු විවිධ සේවා සමූපකාර සමිතියට ග්‍රාමීය බැංකුව එක් ආයතනයක් විතරයි. එම මූල්‍ය ආයතනයේ විතරක් අවභාවිතා වෙච්ච මුදල රුපියල් කෝටි 40කට ආසන්නයි. ETI සමාගමේ තැන්පත් කරුවන් 35,000ක් ඉන්නවා. හබරාදුව ග්‍රාමීය බැංකුවේ තැන්පත් කරුවන් 35,000ක් ඉන්නවා. ලක්ෂයට වඩා තැන්පත් කරපු හබරාදුව ග්‍රාමීය බැංකුවේ තැන්පත් කරුවන් 5,000ක් ඉන්නවා. ඒ සියලු දෙනාම කිසිම වගවීමක් නැති මූල්‍ය ආයතනයක මූල තමුන්ගේ තැන්පතුව තියලා අද ඉතාම අසරණ භාවයට පත් වෙලා ඉන්නවා. මේ සම්බන්ධයෙන් මේ තැන්පත් කරුවන්ට පොලිසියට යන්න පුළුවන් කමක් නැහැ. සාධාරණ ඉෂ්ට කරගන්න යන්න පුළුවන් මහ බැංකුවට යන්න පුළුවන් කමක් නැහැ. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට ගියාම ඔවුන් මේ පිළිබඳව නිහඬතාවය දක්වලා ඔවුන්ට ගැටලුව විසඳන්න විදියක් නැහැ. ඒ නිසා මේ ග්‍රාමීය බැංකු පද්ධතිය පවා ලංකාවේ විශාල දෙදරුම් කෑමකට දැන් ලක් වෙලා තිබෙනවා. අපි දන්නවා ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය බැංකු 18ක් තිබෙනවා. ජනතාව විශ්වාස කරනවා මේ ග්‍රාමීය බැංකු සමූපකාර ක්‍රමය හරහා මධ්‍යම රජයට හෝ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයට බද්ධ වෙලා තිබෙනවා කියලා ජනතාව විශ්වාස කරනවා. නියමිත විගණනයක් සිදු වෙන්නේ නැහැ. අධ්‍යක්ෂක මණ්ඩල මගින් තමුන්ට හිතුමනාපී මේ ග්‍රාමීය බැංකු පද්ධතිය පාලනය වෙනවා. නියමිත විගණනයක් සිදු නොවන විට මා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් මේක දැන්නුවොත් මේක විගණනය වෙන්නේ නැහැ හරියට විගණනය කරන්න කියලා ඔවුන් මහසභාව රැස් කළ කුමක් හරි තීන්දුවක් අරගෙන මේ මුදල් යම් කිසියම් ක්‍රමයකින් අවභාවිතා කරන්න මාර්ගයක් හදා ගන්නවා. ඉතින් මේ නිසා අද විශාල ගනුදෙනුවන් කරුවන් ප්‍රමාණයක් ඉතාම අපහසුතාවට පත් වෙලා ඉන්නවා. ඒ නිසා හබරාදු විවිධ සේවා සමූපකාර සමිතිය විතරක් 35,000ක් අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සමිති 18න් සමිති අඩු ගානේ සමිති 6ක 7ක දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවයන් සිදු වෙනවා. මේක ලංකාව පුරාම එහෙමමයි. එහෙනම් අපිට යුතුයකමක් තිබෙනවා මේ ග්‍රාමීය බැංකු මේවා බැංකු හැටියට හඳුන්වගෙන කටයුතු කරන ආයතන මේ මූල්‍ය ආයතන හරියට නියාමනය කරන්න ගරු ඇමතුමනි නීතියක් අවශ්‍යයි මේ රටේ. මේක විශාල අඩුවක්. ඒක කවුරු හරි කරන්නට අවශ්‍ය එහෙම කරේ නැත්නම් බැංකුව කියන නම යෙදුවට පස්සේ විවිධ සේවා සමූපකාර සමිතිය කියන නම යෙදුවට පස්සේ ජනතාව මේවට රැවටෙනවා. ඉතින් එතකොට ගිහිල්ලා මේකට පිළිසරණක් වෙන්න කිසිම ක්‍රමයක් මේ රටේ ආණ්ඩුවටවත් මේ රටේ කිසිම දෙපාර්තමේන්තුවකටවත් මහ බැංකුවටවත් හැකියාවක් නැත්නම් ඒක විශාල අඩුවක් හැටියට අපි දකිනවා. ඒ නිසා ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි මේ මූල්‍ය ආයතන වලට මෙවැනි සමාගම් වලට ජනතාව නතු වෙන්නේ ඇයි ගමන් කරන්නේ ඇයිද කියන කාරණේ බලන්න අවශ්‍යයි. එක පැත්තකින් තමුන්වාසේ දන්නවා මේ ආයතන රටේ සාමාන්‍ය ලබා දෙන්නට පුළුවන් පොලියට වඩා විශාල පොලියක් තැන්පත් සඳහා ලබා දෙනවා. බොහොම පැහැදිලිව මහ බැංකුවට මැදිහත් වෙන්නට පුළුවන් රටේ දැරිය හැකි මූල්‍ය ආයතනකට දැරිය හැකි පොලියට වඩා වැඩි පොලියක් යම්කිසි විදියකින් යම් මූල්‍ය සමාගමක් ලබා දෙනවා නම් අපි විශ්වාස කරනවා බොහොම පැහැදිලිව මහ බැංකුව අලුතෙන් කාර්යංශයක් හරි පිහිටවලා බොහොම පැහැදිලිව විරුද්ධ වෙන්නට අවශ්‍යයි. මොකද එහෙම කරේ නැත්නම් අධික පොලියට අධික පොලියක් ලබා දෙන තැන්පතුකරුවන්ට පොරොන්දු වෙලා ඔවුන්ගේ මුදල් ලබාගෙන තැන්පතු වලින් තමුන්ගේ සේවක මණ්ඩල ඇතුළු ඥාති හිතවතුන් මේ සමාගම් පාලනය කරන අඩු පොලියට ණය දෙනවා නැත්නම් ප්‍රදාන ලබලා දෙනවා. ඒ හරහා මේ ක්‍රමයෙන් තැන්පතු ෂේ වෙලා යනවා. පස්සේ නැවත ලබා ගන්න තැන්පතුකරුවන්ගේ අලුත් තැන්පතු වලින් තමයි මේ පොලී ගෙවීම් ඇතුළු කටයුතු කරන්නේ. මේක බොහොම පැහැදිලි විෂම චක්‍රයක්. ඒ නිසා මේ චක්‍රය යම්කිසි දැනකින් නතර කරන්න අවශ්‍යයි. එක පැත්තකින් වැඩි පොලිය බලාපොරොත්තුෙන් තැන්පතු කරුවන් එතෙන්ට ගිහිල්ලා අසරණ වෙනවා. අනිත් පැත්තේ මූල්‍ය සමාගම් වලට ජනතාව ණය ලබා ගන්න යනවා. ඇයි ජනතාව ණය ලබා ගන්න යන්නේ? මේ රටේ බැංකු පද්ධතිය හරහා අධික පොලියකට ණය ගන්නත් තමුන්ට ඇපයක් තියන්නට වෙනවා. දේපලක් නැත්නම් ණයක් ලබා ගන්න විදියක් නැහැ. එහෙම නැත්නම් රාජ්‍ය සේවකයෝ දෙදෙනෙක් ඉදිරිපත් වෙන්නට අවශ්‍යයි සාක්ෂි සඳහා. දේපලක් නැත්නම් රජයේ සේවකයෝ නැත්නම් මේ රටේ මූල්‍ය මේ රටේ පිළිගත් බැංකුවකින් ණයක් ගන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ බැංකු පද්ධතිය අපි දැකලා තියෙනවා. ලෝකයේ දකුණු ආසියානු කලාපයේ හොඳම බැංකුව වුණා, එක වුණා, දෙක වුණා, තුන වුණා කියලා කියනවා. බැංකු පද්ධති මහ උජාරුවට මේ රටේ රාජ්‍ය බැංකුත් පෞද්ගලික බැංකුත් තමුන්ට මෙච්චර ස්ථාවර තැන්පතු තියෙනවා, මෙච්චර වත්කම් තියෙනවා කියලා ජනතාවට කියනවා. මෙච්චර ලාභ ලැබුවා කියලා කියනවා. හැබැයි අපි කියනවා මේ බැංකු තියෙන්නට ඕනේ ලාභ ලබලා තමුන්ගේ සාක්කු පුරව ගන්න නෙවෙයි. මේ බැංකු තියෙන්නට ඕනේ රාජ්‍ය බැංකුත් පෞද්ගලික බැංකුත් සාධාරණ ලාභයක් ලැබුවට කමක් නැහැ. හැබැයි මේ රටේ ජනතාවට ණයක් ගන්න ආයෝජනය කරන්න පහසුව සලසන්නයි මේ බැංකු තියෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි මේ රටේ ආර්ථිකය දුවන්නේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? රාජ්‍ය බැංකුවකට ගියත් පෞද්ගලික බැංකුවකට ගියත් මේ රටේ පොඩි මිනිහට ණයක් ගන්න පුළුවන් කමක් නැහැ. ණයක් ගන්න පුළුවන් කමක් නැහැ. තමුන්ගේ ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන් කමක් නැහැ. තියන්න දේපලක් නැහැ. ඒ නිසා මේ ආර්ථිකය නතර වෙලා තිබෙනවා. මේකට හොඳම උදාහරණය තමයි පසුගිය කාලේ අපි දන්නවා ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය අතින් හොඳ දියුණුවක් ලැබලා හොඳ ආදායම් ලැබූ පිරිසක් ජීවත් වෙච්ච ප්‍රදේශයක්. ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තෙන්, දීවර කර්මාන්තෙන් සහ තේ කර්මාන්තය ඇතුළු වැවිලි කර්මාන්තෙන් විශාල පිරිසක් ජීවත් වුණා. ඉතාම අවාසනාවකට මූලාසනාර සභාපතිතුමනි පසුගිය වසරේ සංචාරක ව්‍යාපාරයේ විශාල කඩාවැටීමක් තියෙනවා. අලුතෙන් හෝටල් විශාල ප්‍රමාණයක් ඉදි වුණා. ඒකත් එක්ක ජනතාව විශාල සංචාරකින්ගේ පැමිණීමක් බලාපොරොත්තු වුණා. හැබැයි සංචාරක ව්‍යාපාරය අද ගාලු දිස්ත්‍රික්කේ කඩාවැටලා තියෙනවා. සමස්ත ශ්‍රී ලංකාව ගත්තත් එහෙම තමයි. අද සංචාරක ව්‍යාපාරයට පසුගිය වසර කිහිපය තුළ ණය ලබාගෙන ගොඩනැගිලි ඉදිකරන්න පටන් ගත්ත ආයෝජකයන් විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මොකද තමුගේ වාරිකය ගෙවා ගන්න විදියක් නැහැ. තේ කර්මාන්තේ අනිත් පැත්තෙන් ඵලදායිතාවයේ ශීඝ්‍ර ලෙස අඩු වුණා පොහොර නැතිකම නිසා. අනිත් පැත්තෙන් දීවර කර්මා කාර්මිකයා විශාල අපහසුතාවයකට පත් වුණා. මූදු ගිහිල්ලා තමුගේ රස්සාව කරගන්න විදියක් නැහැ. අවාසනාවට කාල ගුණයත් මේ රටට විරුද්ධ වෙලා තියෙනවා. මූදු යන්න බැරුව දීවරය අසරණ වෙලා තේ ටික රබර් ටික හරියට ඵලදාව නැතුව මේ රටේ කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන දකුණු ජනතාව අසරණ වෙලා අනිත් පැත්තෙන් සංචාරක කර්මාන්තය කඩන් වැටලා. ඊටත් එහා ගිය කාරණයක් තියෙනවා. පසුගිය කාලේ රජයේ කොන්ත්‍රාත් ලබාගෙන රජයේ ගොඩනැගිලි ඉදි කරපු කොන්ත්‍රාත් කරුවන්ට තමුන්ට රජයෙන් ලැබිය යුතු මුදල් ප්‍රතිපාදන නිසි වෙලාවට නොලැබීම නිසා ඔවුන්ගේ ගෙවීම් අතපසු වෙලා තිබෙනවා. මෙන්න මේ කරුණු හතර නිසා අද තමුන්ට තමුන් ලබාගත්තු ණය ගෙවා ගන්න බැරුව මේ ව්‍යවසායකයින් කොන්ත්‍රාත්කරුවන් සංචාරක ව්‍යාපාරින් ඉන්න අය වැවිලි කර්මාන්තකරුවන් ඉතාම අසරණ භාවයට පත් වෙලා තියෙනවා. මේ අසරණ වෙච්ච ව්‍යවසායකයින් තුන්වත් මාස තුනක් තමුන්ගේ වාරිකය ගෙව්වේ නැත්නම් තමුන්ගේ account එකෙන් ගත්තු ණයට හෝ overdraft එකට ගෙව්වේ නැත්නම් මාස තුනක් ඇතුළත ණය තොරතුරු කාර්යංශයේ crib එකට දන්වලා මේ ගනුදෙනු කරුවන් අසාදු ලේඛන ගත කරනවා. ගෞරව ඇමතිතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මෙතෙක් කල් හොඳ ඉතිහාසයක් තිබිච්ච හොඳ ගනුදෙනු පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන් කොන්ත්‍රාත්කරුවන් ව්‍යවසායකයන් ඉන්නවනම් සංචාරක ක්ෂේත්‍රයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඔවුන්ව කරුණා කළා මාස 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත අසාදු ලේඛන ගත කරන්න එපා. ඔවුන්ට නැවත වතාවක් මේ තත්ත්වෙන් ගොඩ එන්නට යම්කිසි කාලයක් අවශ්‍යයි. පරිසර තත්ත්වයන්, රටේ තිබෙන ආර්ථික තත්ත්වයන් සියල්ල මේකට ගැට ගැසෙලා තිබෙන්නේ. ඔවුන්ගේ වරදක් නිසා නෙවෙයි මේ කරුණ සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා මාස 6කින් ඔවුන්ව බ්ලැක් ලිස්ට් කරනවනම් අසාදු ලේඛන ගත කරනවා නම් ඒක ඉතාම අසාධාරණ තත්වයක්. ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යන නැවත නැගිටින්න ඔවුන්ට අවශ්‍ය හැකියාව ශක්තිය ලැබෙන්නේ නැහැ එහෙම කරොත්. ඒ නිසා රජයක් හැටියට එක පැත්තකින් ශුද්‍ර මූල්‍ය ආයතන මේ ග්‍රාමීය බැංකුව ඇතුළු ආයතන වඩාත් හොඳ ඉහළ මට්ටමේ කළමනාකාරීත්වයකට අරගෙන යනවා වගේම මේ අපහසුතාවයට පත්වලා ඉන්න ගනුදෙනු කරුවන්ට ශක්තිය සපයන්ට අවශ්‍ය එහෙම නැත්තම් මේ දනින් වැටෙන ආර්ථිකයත් එක්ක මේ රටේ ආර්ථිකය පවුල් මට්ටමේදී කුටුම්බ මට්ටමේදී ගම් මට්ටමේදී නැගිටවන්නට ඉතාම අපහසුතාවයට පත්වෙනවා කියලා මම තමුන්නාසට සඳහන් කරනවා. ඇයි මේ කාරණා මේ වගේ සංකූල තත්ත්වයට පත්වනකම් මේ ආණ්ඩුව මේ පිළිබඳව නිසි අවධානය යොමු කරන්නේ නැත්ද කියන ගැටළු අපිට මතුවලා තිබෙනවා. අපි දැක්කා පසුගිය දවස්වල මහ බැංකුවේ අධිපතිතුමා කිව්වා අපේ ෆොරින් රිසර්ව්ස් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා. අපි හොඳයි අපි සතුටු වෙනවා. ලංකාවේ විදේශ සංචිත ඉහළ ගිහිල්ලා තියෙනවා නම් අපි මේ පිළිබඳව සතුටටපත් වෙනවා. මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා නම් අපි කැමැති අපි මොන දේශපාලන පක්ෂේ හිටියත් ආණ්ඩුවේ හිටියත් විරුද්ධ පක්ෂේ හිටියත් අපිට අවශ්‍යයි මේ රට සංවර්ධනය වෙනවා දකින්න. මේ රටේ දළ ජාතික නිෂ්පාදනය ඉහළ යනවා දකින්න. මේ රට ඒක පුද්ගල ආදායම ඉහළ ගිහිල්ලා මේ රට ජනතාවගේ අතමිට සරු වෙනවා දකින්න අපි ආසයි. හැබැයි ඒකට විදේශ ශාන්තිත වැඩිවීම පවණක් සෑහෙන්නේ නැහැ. අපේ ඩොලරය අපේ රුපියල් අව ප්‍රමාණ වෙනවා නම් අපේ ආයෝජන පහළ යනවා නම් අපේ පසුගිය වසරේදීත් නැවත වතාවක් මේ රටට ගෙනෙන බඩු භාණ්ඩවල ප්‍රමාණය වැඩි වෙලා මේ රටෙන් අපනයනය කරන ප්‍රමාණය අඩු වෙලා නැවත වතාවක් වෙළඳ ශේෂය අඛණ්ඩව වැඩි වෙනවා නම් 2017 වසරේදී 2016ට සාපේක්ෂව අපේ ආර්ථිකය පිළිබඳව දැක්ම බොඳ වෙමින් තිබෙන බව බොහොම පැහැදිලිව පේනවා. ආර්ථික අපගමනයත් එක්ක 2000 වර්ෂයෙන් පස්සේ වාර්තා වෙච්ච අඩුම ආර්ථික වර්ධන වේගය වෙච්ච 3.1 පසුගිය වසරේ තමයි නැවත වතාවක් වාර්තා වෙලා තියෙන්නේ. අපි දැක්කා බොහොම කාලයකට පස්සේ 2016 වර්ෂයේදී තමයි මේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 40කින් අඩු වුණේ 2016 වර්ෂයේදී. ආර්ථික වර්ධනයේ අඩුම වේගයට පත්වෙන මේ රටේ ඒක පුද්ගල ආදායම ඉතාම අඩු මට්ටමකට පත්වෙන ඩොලරේ අගය රුපියලේ අගය ඉතාම නරක ලෙස බාල්දු වෙන මේ කාලය තුළ මේ රටේ ව්‍යවසායකයින්ට මේ රටේ ස්වේච්ඡාවෙන් ස්වාධීනව නැගිසින්න උත්සාහ කරන ව්‍යාපාරිකයින්ට තමුන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන්න නොහැකි වීම අරුමයක් නෙවෙයි. ඒ නිසා අපි විශ්වාස කරන ආණ්ඩුව මීට වඩා රාජ්‍ය ආයෝජනයේ පැත්තෙන් අපේ කාලේදී අපි දැකපු කාරණේ තමයි රටේ සංවර්ධන ගමනට රාජ්‍ය ආයෝජනයේ රාජ්‍ය දායකත්වය ඉතා ඉහළ මට්ටමක තිබුණා. එක පැත්තේ ණය ආධාර ආවා, දෙවන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. අනිත් පැත්තෙන් රාජ්‍ය ආයෝජන ඉතාම ඉහළ මට්ටමක තිබුණා. ඒ රාජ්‍ය ආයෝජනයේ හරහා තමයි මේ රටේ යටිදල පහසුකම් සංවර්ධනය වෙනකොට ඒ මුදල් ටික තමයි ග්‍රාමීය කුඩා කොන්ත්‍රාත්කරුවා ව්‍යවසායකයා ව්‍යාපාරිකයා අතර ගියේ. ඒ නිසා තමයි මේ රටේ ආර්ථික අඛණ්ඩව ඉදිරියට යන්න අවශ්‍ය මංපෙත් සැලසුනේ. ඒ නිසා තමයි 2013 වර්ෂයේ වෙනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය 7.1 දක්වා වැඩි වෙලා තිබුණේ. ඒ ආර්ථික වර්ධන වේගය මේ කලාපේ චීනය ඉන්දියාව වාර්තා කරනවා. චීනය සහ ඉන්දියාවේ දෙවන්ත සංවර්ධන ගමන යනකොට අසල්වාසියා හැටියට ඉතාම ඉහළ මට්ටමේ මානව සම්පතක් තිබෙන අධ්‍යාපන මට්ටමින් ඉහළ සිටින තාක්ෂණයේ පැත්තෙන් හොඳ දැනුමක් තිබෙන විදුලිය යටිදල පහසුකම් පැත්තෙන් ඉතාම ඉහළ සංවර්ධනයක් ලබාගත්තු රටක් හැටියට අපිට ආර්ථික වර්ධන වේගය ලබා ගන්න බැරිද කියන කාරණය බොහොම පැහැදිලිව අපි සෑම කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම බොහොම පැහැදිලිව මේ ගරු නියෝජ්‍ය මුදල් ඇමතුමාගෙනුත් මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළේ ඉන්න අපිට පේනවා එතුමගෙන් එතුමාට කියන්න අවශ්‍යයි මේ ආර්ථික කළමනාකරණයේදී තමුන්නාසලා මේ ගැටලුව මීට වඩාත් ඉස්සරහට තව තවත් දරුණු වෙන්නට යන බව බොහොම පැහැදිලිව පේනවා. ගමේ රටේ කතා කරනකොට කළු කඩකාරය ළඟට ගිහිල්ලා 20-25 පොලියට ණය ගන්න පිරිස අපි දිනපතා දකිනවා වැඩි වෙමින් යනවා. ඔවුන් අසරණ වෙලා ඉන්න උන්ට රාජ්‍ය බැංකුවකට යන්න විදියක් නැහැ. ඔවුන් යන්නේ ඉහළ මට්ටමේ පොලී දෙන පොලී කාර්යාලය ළඟට. එහෙම නැත්නම් ගමේ වෙන කවුරු හරි ශුද්‍ර මූල්‍ය ආයතනයක් ළඟට. ඔවුන් එක පැත්තකින් තමුන්ගේ අතේ තියෙන සියලුම මුදල් මේ ආයතනයට ලබලා දෙනවා. අනිත් පැත්තෙන් ඒ මුදල් ටික අරගෙන වැඩි පොලි අනුපාතයක් ලබලා දීලා ඒ ආයතනය කඩා කප්පලනවා. අනිත් පැත්තෙන් මේක දෙකොණපත් වෙන විලක්කුවක් බවට ගමේදී පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යවසායකයින් මේ අසරණ තැන්පත් කරුවන් ආරක්ෂා කරන්න රජයේ හැටියට තමුන්නාසලා කටයුතු කරන්න ඒ වගකීම තමුන්නාසලා පැහැර හරින්නට එපා කියලා ගෞරවයෙන් ලස්සමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු මුජිබර් රවුමන් මන්තුමා, ඔබතුමාට විනාඩි 8ක් තිබෙනවා.
ඊට කලින් සභාපතිතුමනි
තුසිත විජයමාන ගරු මන්ත්‍රීතුමිය මුලසුන
ගරු සභාපතිතුමියනි, විශේෂයෙන්ම අද මෙම කල්තබන විවාදයට සහභාගී වීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. වගේම මෙතන අපි දැක්කා අපේ හුඟක් අපේ මන්ත්‍රීවරු විශේෂයෙන්ම දැන් මෑතකදී මේ ඒ තිබුණ ආයතනය බංකොලොත් වීමේ මීතියයි ආයතනය ගැන අපි විශේෂ දේවල් අපි මෙතන කතා කළා. ඒ වගේම නොයෙකුත් ආයතන කීපයක් ගැන අපි කතා කරා මේ විවාදයේදී. ඒ වගේම සභාපතිතුමියනි මම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ මූල්‍ය ආයතන විශේෂයෙන්ම මේවා බංකොලොත් වීම මේවා විනාශ වීම තුළ මේ රටේ ජනතාවගේ පොදු ජනතාවගේ මුදල් විශාල වශයෙන් විනාශ වෙලා ඒ ජනතාවගේ මුදල් අහිමි වෙන තත්ත්වයක් අපි දැක්කා. දැන් මේකෙදී මම මෙතන මතු කරන්න යන තව කාරණාවක් තමයි පෞගිය කාලේ පුරාම විශේෂයෙන්ම මාධ්‍යවලට අවධානයට ලක් නොවිච්ච ඒ වගේම මාධ්‍ය තුල කතා නොවිච්ච මේ වගේ මූල්‍ය ආයතනයක් තිබුණා සෙලින්කෝ ප්‍රොෆිට් ෂෙයරින් ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් ලිමිටඩ් කියලා. ඒක සෙලින්කෝ සමූහ ආයතනයට අයිති මේ ආයතනය 2002 පටන් ගන්න ආයතනයක්. මේ ආයතනය 2002 පටන් අරගෙන මේ ආයතනයට තැන්පත්කරුවෝ 8000ක වගේ තැන්පත්කරුවෝ ප්‍රමාණයක් මේ ආයතනයේ සිටියා. විශේෂයෙන්ම ඒ තැන්පත්කරුවෝ අපි ගත්තම මේකේ ආයතනය සාකා හැදුවා හැම පැත්තෙන්ම කොළඹ, කාතාංකුඩි, ඕටමාවඩි, අක්කරේපත්තුව, කල්මුනේ, සමන්තුරේ, අකුරණ, බේරුවල, පුත්තලම වගේ ප්‍රදේශවල මේ ආයතනය ශාඛාවල් විවෘත කරමින් මේ රටේ විසිරීලා ඉන්න අහිංස ජනතාවගේ මුදල් විශාල වශයෙන් අධික ලාභ මත පොලිය ලාභ මත තැන්පත්කරුවන්ගේ ඒ තැන්පත් කරන මුදල් වලට ඒ ලාභය මත ඔවුන්ගේ මුදල් හරහා නැවත ඒවා ආයෝජනය කරලා ඒ ආයෝජනය හරහා ලැබෙන ලාභ මත ඔවුන්ට මාසික ගෙවීම් කරනවා කියලා තමයි මේ ආයතනය පටන් ගත්තේ. එතකොට මේ ආයතනය ලබා දීපු සේවාවල් තමයි ස්ථාවර තැන්පතු, ඒ වගේම ණය ලබා දීම වෙළඳාම් සඳහා, ඊළඟට ලීසින් පහසුකම්. එතකොට මේ මූලික කාරණාවට තමයි මේ ආයතනය පටන් ගත්තේ. මේක ඇත්තටම සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් වෙලා තිබුණ ආයතනයක්. මේක 2002 පටන් අරගෙන මිලියන 600ක් පමණ මේ ජනතාවගේ මුදල් මේකේ තැන්පත් කරා. මේකේ තියෙන දේ තමයි විශේෂයෙන්ම මේ මිලියන 600 මේ රටේ ජනතාවගේ මුදල් මේ තැන්පත් කළේ විශේෂයෙන්ම රජයේ විශ්‍රාම යනකොට ඒ ලබාගත් ඒ ඔවුන්ට ලැබෙන EPF මුදල් වෙන්න පුළුවන්, නොයිකුත් අනිකුත් ගැටිවිටි වෙන්න පුළුවන්, ඒ ලැබෙන මුදල් ගිහිල්ලා මේ ආයතනවල තැන්පත් කරා. විශේෂයෙන්ම තමන් නැති කාලෙක තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, තමන්ගේ පවුල්වල ඉදිරි ගමන වෙනුවෙන්, ඒ පවුල්වල නඩත්තු වෙනුවෙන් තැන්පත් කරපු මේ මිලියන 600ක මුදල 2009 වෙනකොට මේ මුදල් ප්‍රමාණය අතුරුදහන් වෙලා මේ සමාගම බංකොලොත් වෙනවා. එතකොට මේ 2009 මේ බංකොලොත් වෙච්ච සමාගම මේ මුදල් තැන්පත්කරුවන්ට ආරාධනා කරන්නේ විශේෂයෙන්ම පත්තරවල විශාල පිටු, ඒ පත්තර මුළු පිටුවක් පුරා දැන්වීම් දාලා ගුවන් විදුලියවල, ඒ වගේම ටීවී වල දැන්වීම් දාලා තමයි මේ තැන්පත්කරුවන් මේවා වලට ඒගොල්ලෝ ඇඳගත්තේ. ඒ ඇඳ ගැනීම තුළ විශාල විශ්වාසයක් උඩ ජනතාව විශේෂයෙන්ම මේ සමාජයේ ඉන්නේ පහළ තීරුව. මේකේ කවුරුවත් ගිහිලා විශාල මුදල් ආයෝජනය කරේ නැහැ වෙළඳ ව්‍යාපාරිකයෝ. එහෙම නැත්නම් ලොකු මූල්‍යමය ශක්තිය තියෙන අය ගිහිලා මේක තුළ ආයෝජනය කරේ නැහැ. මේ සමාජය තුළ ඉන්න පහළ තීරුවල බොහොම අමාරුවෙන් ඒ හම්බ කරගත්ත සල්ලි ටික අරගෙන ගිහිල්ලා මේ මුදල් තැන්පත් කළා මේ ආයතනය තුළ. 2009 වෙනකොට මේ ආයතනයේ බංකොලොත් වෙනවා. ගරු සභාපතිතුමියනි, දැන් මේක බංකොලොත් වෙන්නේ විශේෂයෙන්ම මේ ආයතනයේ ණය ලබාගෙන තියෙනවා, ණය ලබා දීලා තියෙනවා. එක ආයතනයක් ෆිනෑන්ස් ගැරන්ටි කියන ආයතනයක් මිලියන 220ක් අරන් තියෙනවා. ඊළඟට සසෙක්ස් අධ්‍යාපන ආයතනය කියලා මේ ආයතනය මිලියන 140ක් අරන් තියෙනවා. ඊළඟට මේ ආයතනයෙන් මුදල් ලබාගෙන තියෙනවා එතුමිය ඇවිල්ලා එතුමිය වෙළඳ ව්‍යාපාර සඳහා කියලා මුදල් ලබාගෙන තියෙනවා රමීසා ශහබ්දීන් කියලා එක කාන්තාවක්. එතුමිය මිලියන 90ක පමණ මුදලක් මෙම ආයතනයෙන් ණය ලබාගෙන තියෙනවා. එතකොට මේ රමීසා ශහබ්දීන් කියන මේ මෙතුමියට ණය ලබා දීලා තියෙන්නේ එතුමියගේ ස්වාමි පුරුෂයා ලියුමක් යවනවා මේ සෙලින්කෝ ප්‍රොෆිට් ෂෙයරින් වලට. එතුමා තමයි ගැරන්ටි වෙන්නේ මේ මිලියන 90 ලබා දෙන්න කියලා එක ලිපියකට. ඒ ලිපියට තමයි මුදල් දෙන්නේ. කිසිම ඒ මිලියන 90 ලබා දෙන්න එතුමියගේ දේපොළ හරි එහෙම නැත්නම් මොකක් හරි වත්කම් ඒවා අපේට තියලා නෙමෙයි ඒ ලියුම දෙන්නේ. මේකේ තියෙන විශේෂම දේ තමයි මේ ලියුම යවන එක්කෙනා ගියා ආණ්ඩු සමයේ සභාපතිවරයෙක් හැටියට වැඩ කරලා තියෙනවා එයාපෝර්ට් ඇන්ඩ් සිවිල් ඒවියේෂන් සර්විස් එකේ. ඒකේ සභාපතිතුමා තමයි මේ ලියුම යවන්නේ තමන්ගේ බිරිඳට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න මුදල් ලබා දෙන්න කියලා. ඒකේ මිලියන 90ක් ලබා දීලා තියෙනවා. ඒතොර එතුමා අදත් මේ අපේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට ඉන්නවා. ඒ එතුමාගේ ආර්යාවට තමයි මේ මුදල් අරන් දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදියට දැන් මේ මුදල් දැන් මේ බිලියන 90 වුණත් මිලියන 35යි අද වෙනකොට ගෙවලා තියෙන්නේ. ඊළඟට ඉතිරි ආයතන මේ ගත්ත මුදල් තවම එම ගෙවලා නැහැ. දැන් මේකේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ගරු සභාපතිතුමියනි, දැන් මේ තැන්පත්කරුවෝ මේක බංකොලොත් වුණාම මහ බැංකුවට දැනුම් දෙනවා. මහ බැංකුවට දැනුම් දීලා එතුමන්ලා ගිහිල්ලා CID එකේ නඩුවක් පැමිණිල්ලක් කරනවා මේ ආයතනවල විරුද්ධව නඩු දාන්න. ඒ පැමිණිල්ල කරන්නේ 2000 ඒ පැමිණිල්ල කරනවා 2009දී විශේෂයෙන්ම 2010දී CID එකට ගිහිල්ලා පැමිණිල්ලක් කරනවා මේ ආයතනවල විරුද්ධව. කියන්න කනගාටුයි සිය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තවම ඒ දාපු පැමිණිල්ලට තවම නඩුවක්වත් පවරලා නැහැ. ඒ ආයතනවල විරුද්ධව. අපි දන්නේ නැහැ මේ 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 ආයතනවල ඉන්න මේ ආයතනවල ඉන්න අය මේ අපරාධ විමර්ශන අංශයේ දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරින්වත් බිලිබාගෙන ඉන්නවාද කියලා. ඒ කියන්නේ අවුරුදු 9ක් වෙනවා අද වෙනකන් නඩුවක් පවරලා නැහැ. ඊළඟට තියෙන දේ තමයි මේ මහ බැංකුවට පැමිණිලි කරාම ගරු සභාපතිතුමියනි දැන් මහ බැංකුවෙන් ලියුමක් එවනවා. දැන් ඒ තැන්පත්කරුවන්ට මහ බැංකුවෙන් ලියුමක් එවනවා. The Selinco Profit Sharing Investment Corporation Limited is not an institution licensed by the Central Bank under the either Banking Act කියලා ඒගොල්ලන්ගේ numbers ටික දානවා. දැන් ඊළඟට ඒගොල්ලෝ අන්තිමට කියලා තියෙන වාක්‍යය ඇවිල්ලා I regret to inform that the Central Bank cannot intervene to solve your problem or to give an appointment for a meeting is in this juncture. කරු මුදල් ඇමතුමා අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් මේ මහ බැංකුවේ මේ ලියුම යවලා තියෙන්නේ ඇඩිෂනල් ඩිරෙක්ටර්. දැන් එතුමාගේ නමවත් නැහැ. දැන් එතකොට මහ බැංකුව කියනවා මේක මහ බැංකුවේ රෙජිස්ටර් වෙලා නැහැ. ඒක හින්දා අපිට මේක ගැන කිසිම දෙයක් අපි දන්නේ නැහැ කියලා. ඒතකොට මහ බැංකුව අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ මිනිස්සුන්ගේ සල්ලි එකතු කරනකොට පත්තරවල පිටුවක් පුරාම මුළු පිටුව පුරාම දැන්වීම් දාලා ගුවන් විදුලි වල දැන්වීම් දාලා රූපවාහිනි වල දැන්වීම් දාලා එතකොට මේ මුදල් ගිහිලා මේ තැන්පත් කරුව දානකොට ඒක මහ බැංකුවේ දැක්කේ නැද්ද? එතකොට මහ බැංකුව මේක ගැන හෙව්වේ නැද්ද? මේගොල්ලන්ට ලයිසන් තියෙනවද? මේ මොකද්ද මේවා? මේ බුලත් කඩයක්ද මේ කරේ? එහෙම නැත්නම් පෙට්ටි කඩයක්ද කරේ? නැහැ. සෙලින්කෝ සමූහ ආයතනයේ තියෙන සෙලින්කෝ ප්‍රොෆිට් ෂෙයරින් කියන මේ ඉන්වෙස්ට්මන්ට් ආයතනයක්. ඒ වගේ ආයතනයක් ලියාපදිංචි වෙලා නැත්නම් මහ බැංකුව වහම එන ඒ වෙලාවෙම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒතොර මහ බැංකුවේම ක්‍රියාත්මකුනේ නැහැ. මහ බැංකුවේම ක්‍රියාත්මක වෙන්නේ නැතුව මේ අයින්සක තැන්පත් කරුවෝ තමන්ට මහ බැංකුවත් එක්ක කතා කරන්න ඒගොල්ලෝ අපොයින්ට්මන්ට් එකක් ඉල්ලුවම ඒකට පිළිතුරු යවනවා. මේක මහ බැංකුවේ ලියාපදිංචි වෙලා නැහැ.
ප්‍රතිතුමා ඔබතුමාගේ කාලය
අවසන්. විනාඩි විනාඩියක් දෙන්න. මහ බැංකුව අවසා ඒගොල්ලන්ට ලියුමක් යනවා අපිත් එක්ක ලියාපදිංචි වෙලා නැහැ. ඒ හින්දා අපිට මේක තමුන්නාන්සලත් එක්ක කතා කරන්න බැහැයි කියලා. මං හිතනවා ගරු සභාපතිතුමියනි මහ බැංකුවේ තත්ත්වය ඕකනම් ඉතාම කනගාටුදායකයි. අපි කියන්න ඕනේ අපි මහ බැංකුවේ මේක නෙමේ බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි මෙතන මහ බැංකුවට නොයෙකුත් මන්ත්‍රීවරු එක එක චෝදනාවල් කරා. අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කිව්වා මේවට මහ බැංකුවේ නිලධාරීන්ුත් සමහර අය මේවට හවුල් වෙලා තියෙනවායි කියලා. එහෙමනම් අපිටත් මේ මට මේ ලියුම දිහා බැලුවම මටත් හිතෙනවා මහ බැංකුවේ නිලධාරීන්ුත් මේකට හවුල් වෙලා තියෙනවාද කියලා. මොකද මේ ඒ වගේ ලියුමක් මේ මිලියන 600ක මිනිසුන්ගේ සල්ලි මේ බංකොලොත් කරපු ආයතනය ගැන කතා කරන්න ඒක ගැන කතා කරන්න මහ බැංකුවෙන් වෙලාවක් ඉල්ලුවම මහ බැංකුවේ ලියුමක් යවනවා ඒ වෙලාවක් දෙන්න බෑයි කියලා. එතකොට මේ මිනිස්සු සල්ලි එකතු කරනකොට පත්තරවල ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙන ගුවන් විදුලි වල ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙන ටීවී වල ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙන සල්ලි එකතු කරනකොට සෙලින්කෝ ප්‍රොෆිට් ෂෙයරින් ඒ කියන්නේ සෙලින්කෝ සමූහ ආයතනය කොතරාවල මහත්තයාගේ අයිතිය යටතේ තිබුණු ආයතනයක්. එතකොට එහෙම ආයතනයක් ලයිසන් එකක් නැතුව සල්ලි එකතු කරන මහ බැංකුව කොයිද හිටියේ? එතකොට මහ බැංකුව නිදාගෙනද හිටියේ? මහ බැංකුවට ඒක දැක්කේ නැද්ද? එහෙම නැත්නම් කොතලාවල මහත්තයා ඉඳ මහ බැංකුව ආග බලාගෙන හිටියද? ඒක තමයි අපිට තියෙන ගැටලුව. ඒ ඉඳ කරු සභාපතිතුමියනි අපි මුදල් ඇමතුමාට අපි ඉල්ලනවා විශේෂයෙන් මේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සු අවුරුදු ගණන් වැඩ කරලා මහන්සි වෙලා බොහොම අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි. මම එක උදාහරණයක් කියලා නවත්වනවා ගරු සභාපතිතුමියනි. මේක එක කාන්තාවක් ඉන්නවා මම පෞද්ගලිකව දන්නවා කොම්පන් වීදියේ කාන්තාවක්. එතුමිය ගෙදර ඉන්දියාප්ප හදලා ආපහදලා කඩවල් වලට සල්ලි කඩවල් වලට දාලා ඒ හම්බෙන සල්ලි ටික ඉතුරු කරලා තමන්ගේ පුතාගේ අධ්‍යාපන වෙනුවෙන් ගිහිලා මේ 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 ආයතනේ තැන්පත් කරා. ඒ සල්ලි ටිකත් හම්බුනේ නැහැ. අන්න ඒ වගේ අහිංසක මිනිස්සුන්ගේ මේ සල්ලි ගරා ගන්න දෙන්න එපා. මුදල් ඇමතුමාගේ නිල්ලනා වහම මැදිහත් වෙලා මේ අහිංසක මිනිස්සුන්ට අපිට සහනයක් ලබා දෙන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.